SBS Radio.
තවත් සඳදා දවසක අපි එමනම් දැන් සූදානම් වෙමු මේ ගෙවිල කී සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව කතා බහ කරන්නට. සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් දිනුක්ෂි.
මේ වෙනකොට ලංකාවේ වැඩිපුරම කතා බහට ලක් වෙන මාතෘකාව තමයි මන්ත්‍රී වැටුප් වැඩි කිරීමේ සම්බන්ධ වන කාරණාව. පක්ෂ විපක්ෂ මතවාද දෙකම අපිට අහනවා ශ්‍රී ලංකාවෙන් වැඩිපුරම අපිට අහන්නට ලැබෙන්නේ විරෝධය. නමුත් තිරේ පිටුපස තියෙන කතාව මොකක්ද? ඇයි මේ ආකාරයෙන් මන්ත්‍රී වැටුපු වැඩි කරන්නට උත්සාහ කරේ? එතකොට ඒ සඳහා තියෙන කොන්දේසි මොනවද? කොයි ආකාරයෙන්ද මේ වැඩිවීම සිදුවන්නේ? මේ වගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා පුද්ගලයන් විදිහට බොහෝ දෙනෙක් උනන්දු වන. ඒ නිසා අපි ලංකාවෙත් වැඩිපුර කතාබහට ලක්වන මේ කාරණාවෙන් අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු. මනෝජ්, මේ මන්ත්‍රී වැටුපු වැඩිවීමේ කාරණාව කොතනින්ද පටන් ගන්නෙ?
එහිදි කියවෙනවා යම් ආකාරයකින් අධිකරණ සේවයේ වැටුප් වැඩිවීමක් සිද්ධ වුණොත් යම් ආකාරයකට ඊට අදාළව ඊට අනුරූපව කැමැතිවරුන්ගේ වැටුපුත් වැඩිවිය යුතුයි කියලා. ඉතින් ඊට අනුව තමයි මේ වැඩි කිරීම සිද්ධ වෙන්නේ. නමුත් මේ වෙලාවේ ඒ කොච්චර සාධාරණද කියන එක තමයි ඒ වැඩි කරපු වැටුප් ලබා ගන්න නියමිතව ඉන්න මන්ත්‍රීවරුත් කතා කරමින් ඉන්නේ දිරුක්ෂි.
ඔව්, මොන අංශවලින්ද දැන් මේ වැටුප් වැඩිවීම සිදුවන්නේ?
මූලික වැටුපේ සිට සියල්ලෙහි අන්තර්ගතය ගැන කතා කරනවා. මන්ත්‍රීවරයෙකුට දැනට රුපියල් 54,285ක් වන අලුත් දීමනාව රුපියල් 20,000ක් සවාල චින් එකතු කරලා තියෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට 63,500ක වැටුප් හම්බ වෙනවා. එය 135,000ක් වැඩි කරලා තියෙනවා. ඇමතිවරයෙකුට, රාජ්‍ය ඇමතිවරයෙකුට රුපියල් 65,000ක වැටුපක් දැනට හිමිවෙනවා. ඒක රුපියල් 40,000ක් වැඩි කරලා තියෙනවා. මේක අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සාමාන්‍යයෙන් රුපියල් 100,000ක කාර්යාල දීමනාවක් හිමිවෙනවා. දුරකථන දීමනාව විදිහට ගත්තොත් රුපියල් 50,000ක් ලැබෙනවා. රුපියල් 10,000ක ප්‍රවාහන දීමනාවක් හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි, අවමේ රුපියල් 30,000ක් වන දුර ප්‍රමාණය අනුව වෙනස් වන ඉන්ධන දීමනාවක් හම්බ වෙනවා. මේ සියල්ල හැරුණට පස්සේ නියෝජ්‍ය රාජ්‍ය කැබිනට් අමාත්‍යවරුන්ට තමන්ගේ අමාත්‍යාංශයෙන් දුරකථන පහසුකම් සඳහා වෙනම ගෙවීම් සිද්ධ කරනවා. කොළඹ ඉන්න නියෝජ්‍ය රාජ්‍ය කැබිනට් අමාත්‍යවරුන්ට අමාත්‍යාංශය මගින් අවමේ ලීටර් 600ක් විදිහට පෙට්‍රල් ලබා දෙනවා, ඉන්ධන ලබා දෙනවා. කොළඹින් බැහැරව ඉන්නවා නම් ඒ ප්‍රමාණය ලීටර් 700ක් දක්වා වැඩි වෙනවා. ඉතින් මේ අනුව අවසාන වශයෙන් 2006 වසර තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට පඩි වැඩි කරලා තියෙන්නේ. එතින් මෙහාට වැඩි කිරීම සිද්ධ වෙලා නැහැ. අරම කල්ලුත් කිව්වා වගේ අධිකරණ සේවයේ වැටුප්වල සිදුවුණු වෙනස්කම එක්ක තමයි මෙයත් වෙනස් වන්න නියමිතව තිබෙන්නේ.
ඔව්, දැනට මේ සම්බන්ධව වන යෝජනා කැබිනට් පත්‍රිකාවක් විදිහට ඉදිරිපත් කළාද තියෙන්නේ? එතකොට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කොයි වගේ මතයකද ඉන්නේ මේ සම්බන්ධයෙන්?
මෙය කිසියම් මැදිහත් වීමකින් සිදු වෙන කටයුත්තක් නොවේ. අර අපි කල්ලුත් සඳහන් කරා වගේ අධිකරණ සේවයේ වැටුප් සංශෝධනය වීමට අදාළව ඊට අනුරූපව මැතිඅමතිවරුන්ට සිද්ධ වෙන වැටුප් වැඩිවීමක්. ඉතින් මේ සම්බන්ධයෙන් පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා වූ බවක් සභානායකවරයාගේ අදහස් දැක්වීමෙන් අපිට පැහැදිලි වෙනවා. පක්ෂනායක රැස්වීමේදී මේ සියලු කණ්ඩායම් ඉන්න තැන මේ පිළිබඳව සාකච්ඡා වුණා. නමුත් එතනදී ඒ කවුරුත් ඊට විරුද්ධව අදහස් දැක්වුවේ නැහැ කියන කාරණාව තමයි සභානායකතුමා දිගින් දිගටම සලහන් කළේ පසුගිය දින කිහිපේ. ජනාධිපතිතුමාගේ මතය ගැන හුවතින් පොළොන්නරුවේ රැස්වීම මාලාවක එතුමා පහුගිය දින තුනක කාලයක් රැඳී සිටියේ. එහිදී අපි දැක්කා එතුමා ප්‍රසිද්ධියේ කියනවා, මම 7-5ක්වත් වැඩි වෙන්න දෙන්නේ නැහැ, පඩි වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ තමයි ජනාධිපතිතුමාගේ ස්ථාවරය. අගමැතිතුමා මේ සම්බන්ධයෙන් ඍජුව අදහස් පළ කරන සත්‍යයක් වාදුකුවේ නැහැ. නමුත් මේක පෙර අග්‍රාමාත්‍යතුමා නම් කියලා තිබුණා ලංකාවේ දේශපාලනඥයන්ගේ මැතිඅමතිවරුන්ගේ වැටුප් පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ඒ හින්දා නිසි වැටුප් තලයක් ලබා දුන්නොත් තමයි මේකට හොඳ පුද්ගලයින් එන්නේ. ඇතැම් අය මේකට ඇවිල්ලා හැරිලා යන්නේ හරියට වැටුපක්වත් නැති නිසා. ඒ හින්දා වැටුප් තල ඉලැඟීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා අගමැතිතුමා මේකට පෙර සුදාන් කරපු අවස්ථා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් එතුමා ඍජුව අදහස් දක්වනවා දුටු වෙනවා.
ඔව්, අපි මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මතවාද ටිකක් විමසලා බලමු. ඇත්තටම මේ ආණ්ඩුව තුළම මේ සම්බන්ධයෙන් හරි ප්‍රතිපත්තියක් නැති වගේ තමයි විවිධ දේශපාලඥයන් ප්‍රකාශ කරන අදහස් වලින් අපිට පෙනියන්නේ. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ඇතුළත් විවිධ මත තියෙනවා. එය හොඳින්ම ඔප්පු වෙනවා විවිධ පුද්ගලයන් ඒ සම්බන්ධව දරන්නා වූ අදහස් පිළිබඳව සලකා බැලීමේදී. මුලින්ම පටන් ගන්නම් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි සඳහන් කරපු අදහසින්.
කවුද වැටුප් වැඩි වෙන එකට අකමැති? කවුරුත් කැමැති. 2006 ඉඳලා මේ දක්වා වැටුප් වැඩිවීමක් කෙරෙලා නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ. විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳව සලකලා තමයි අද මේ රටේ මිනිස්සු මේ Facebook වල ඔක්කොම තැන්වල මේ වැටුප් වැඩි වෙලයි කියලා මේක හෙලා දාගන්නේ. ඒ නිසා එහෙම දෙයක් ආණ්ඩුව තවම නැහැ.
ඔව් එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය වෙවිලිකර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක නම් කියන මේක කොහෙත්ම වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.
වගකීමෙන් කියන්න පුළුවන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පඩි වැඩි කිරීමක් කිසිසේත්ම වෙන්නේ නැහැ. කතරගමතුමාගේ ස්ථාවරයත් වෙලා තියෙන්නේ මේක නොකළ යුතුයි කියන එක. එක්සත් ජාතික පක්ෂයේ ගෲප් එක ඒක මතිකව ඉන්නේ මේ නොකළ යුතුයි කියලා. මෙච්චර විශාල ආර්ථික බරක් කොහොමද මේ රට දරන්නේ? එහෙම ඒක කරන්න බෑ කිසිසේත්ම.
නීති හා සමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා නම් මේයට පක්ෂව කතා කරන වගක් තමයි අපිට පෙනියන්නේ. මේක සිදු කරන එක හොඳයි කියලා තමයි ඔහුගේ අදහස.
මයිදානේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීමේ සාධාරණත්වයක් තියෙනවා. විවේචනය කරලා බලන්න ඕනේ මාධ්‍යංශයේ සමහර කම්පැනි ලක්ෂ 10කුත් දිනනවා. ලක්ෂ 4-5ක් දිනනවා. ලක්ෂ 2-3ක් දිනනවා. ඇයි මේ මන්ත්‍රීවරුන්ට විතරක් මේ පහර ගහන්නේ? මයිද සාධාරණයි මේක.
හොඳයි දැන් එක්සත් ජාතික පක්ෂය අතර විවිධ ප්‍රකාශ අපිට ඇහෙනවා. එතකොට සභානායක ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා සඳහන් කරනවා මේක මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ ගෙනාපු කාර්යයක්. හැමෝම පක්ෂ නායක රැස්වීමේදී මේකට එකගත්වයක් පළ කළා. දැන් කොහොමද හැමෝම ඇතැම්ම එළියට ගිහලා මේකට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්නේ කියන වගේ අදහසක් තමයි සභානායකවරයා ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා සඳහන් කළේ.
2006 මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාලේ තුමා නීතියක් ගෙනාවා. මන්ත්‍රීවරයෙක්ගේ පඩිය ඇපල් අධිකරණයේ විනිශ්චයකාරවරයෙක්ගේ පඩියට සමාන නියුතු විය. ඇපල් අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ පඩි වැඩි කුඩ නිසා මන්ත්‍රීවරුන්ගේ පඩියක් ඒ මට්ටමට ගත යුතුයි කියලා මහින්ද රාජපක්ෂ ගෙනාවු නීතියට ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා. දැන් මේක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් කරනකොට පක්ෂ නායකයෝ සියලු දෙනාම හිටියා. කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. ඔක්කොමලා තීසුවා.
ඔව් විදේශ කටයුතු පිළිබඳ දැන් නම් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයානේ මේ සමාවන්න හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නම් එක හෙළාම මේ සම්බන්ධව තමන්ගේ විරෝධය පළ කර හිටිය.
අපිට තාම කැබිනට් එකටවත් එහෙම එකක් ආවේනේ. 2006 එහෙම තීන්දුවක් තිබුණා. නමුත් ඒ තීන්දුව තිබුණ පළියට අපි මේ වෙලාවේ මම නම් පෞද්ගලිකව කාගේවත් පරිවැඩි කරනවට මේ වෙලාවේ විරුද්ධයි. ආරංචි වෙන්න කොහේ කතා කරා තීන්දුව ගන්න මෙතනට එන්න වෙනවා.
හොඳයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තේ අදහසුත් විමසල බලමු. අමාත්‍ය සීබී රත්නායක මහතා මේ ඊයේ පෙරේද සඳහන් කළා තමන්ගේ විරෝධයේ සම්බන්ධව තියෙන
ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කරලා හෙම්බත් වෙන රටේ ආර්ථිකය විනාශ වෙනකොට අපි පඩි වැඩි කරගන්න කිසිසේත්ම එකඟ නැහැ. ඒ පඩි වැඩි කිරීම ගැන කතා කරන්න අපි සූදානම්ුත් නැහැ.
ඔව් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ බොහොම ක්‍රියාකාරී සමාජිකයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාත් මේට දැඩි ලෙසින් විරෝධය පළ කළා. යම් යම් දත්ත සහ සංඛ්‍යා ලේඛනත් ඉදිරිපත් කරමින් එක් එක් මන්ත්‍රීවරු සහ අමාත්‍යවරු ලබා ගන්නා වැටුප් පිළිබඳව
ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනාටම ලක්ෂ 7කට විතර ආදායමක් ලැබෙනවා. විපක්ෂයේ අපිට ලැබෙන්නේ වැටුප හා දීමනා කීපයක්. ඒක ලක්ෂ 2ක් දෙකමාරක වගේ ප්‍රමාණයක්. මේ ලැබෙන වරප්‍රසාද ඇති මේ තවත් වැඩි කරලා රටේ ජනතාවට දේශපාලඥයන් එපා කරවන්න හොඳ නැහැ.
ඔව් මනෝජ ඔබත් කලින් සඳහන් කරපු ආකාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිසිසේත්ම 7-5කින්වත් මේ පඩි වැඩිවීම සිදුවන්නට ඉඩ දෙන්නේ නැහැ කියලා තමයි එක්තරා ජනහමුවකදී අදහස් ප්‍රකාශ කළ හිටි.
මම දැන් ඊයේ පත්තරවල දැක්කා මැති ඇමතුරුන්ගේ පඩි වැඩි කරනවායි කියලා පත්තරවලයි රූපවාහිනී ගුවන්විදුලි යනවා සද්දේ. පක්ෂ නායකයෝ ඔක්කොම එකට එකතු වෙලා තීන්දුවක් ගත්තා පඩි වැඩි කරන්න කියලා. ඇමතිවරුන්ගේ නියමිත ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ 7-5ක් වැඩි කරන්න දෙන්නේ නැහැ මම. 7-5ක් වැඩි කරන්න දෙන්නේ නැහැ.
මන්ත්‍රී වැටුප වැඩි කිරීමේ කාරණාව හා අනුබද්ධ වන තවත් ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර දෙකක වැටුප් වැඩි කිරීම හා සම්බන්ධ වන කාරණා මේ වෙනකොට වර්ජන දක්වා දුරදිග ගිහිල්ලා මේක අර්බුදකාරී වාතාවරණයක් දේශපාලනිකවත් නිර්මාණය වීමේ තත්වයක් උද්ගත වෙලා තියෙනවා. මුලින්ම මම කැමති දුම්රිය සේවක වර්ජනය පිළිබඳව කතා බහ කරන්න මනෝජ්. මොකද මේ සේවක වර්ජනයේ තුලින් මතුවුණු තවත් දේශපාලන කතාවක් මෙහි අභ්‍යන්තරයේ තියෙනවා. විශේෂයෙන්ම ක්ෂේත්‍ර භාර අමාත්‍යවරයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට මුදල් අමාත්‍යවරයාගේ විරුද්ධත්වය ප්‍රකාශ වීම හරහා මේ තුලින් පැනනැගුණු දේශපාලනික වාතාවරණයකුත් තියෙනවා. අපි කැමති මේ දුම්රිය වෘත්තීය සමිතිය ක්‍රියාමාර්ගය හරහා මතුවුණු ඒ තත්ත්වය පිළිබඳව කතා බහ කරන්න.
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරතවන්න සූදානමක් තිබුණා. නමුත් ඒ සඳහා සූදානම් වුණු රාත්‍රියට පෙර සවස් යාමේ ඔවුන්ගේ එකඟතාව මත වර්ජන ක්‍රියාමාර්ගය අත්හරින බව දුම්රිය වෘත්ති සමිතිය සඳහන් කළා. ඊට පස්සේ එළමුණු කැබිනට් රැස්වීම තමයි පහුගිය අඟහරුවාදා දිනේ විශේෂ ව්‍යාපෘති ඇමති සරත් කමුදුර ඇමතිතුමා කැබිනට් පත්‍රිකාවක් අරගෙන ඉන්නේ. ඔවුන්ගේ විරෝධතාවුනේ ඔවුන්ගේ ඉල්ලීම වුණේ වැටුප් විෂමතා ප්‍රධාන කරුණක් විදිහට. එතකොට ඒ වැටුප් ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කැබිනට් පත්‍රිකාවක් තමයි සරත් කමුදුර විශේෂ ව්‍යාපෘති ඇමතිතුමා අරගෙන ඉන්නේ. මේක පෙර දුම්රිය වෘත්ති සමිතිය වල යම් ඉල්ලීමක් තිබුණා. ඒ සම්බන්ධයෙන් සොයා බලන එකඟතාවය මතයි එදා වර්ජනය අවසන් වුණේ. ඒ අනුව විශේෂ ව්‍යාපෘති ඇමති සරත් අමරගම ඇමතිතුමා ප්‍රමුඛව මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරා. ඒ අනුව ඒ වාර්තාව තමයි කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරේ. ඒ අනුව මේ වෘත්තීය සමිතිවල ඔවුන්ගේ ඉල්ලීම අනුව වැටුප් වැඩි කිරීම අවශ්‍යයි කියලා තමයි කැබිනට් පත්‍රිකාව සඳහන් වෙලා තිබුණේ. කොහොම වුණත් මුදල් අමාත්‍යවරයා ඊට කැබිනට් රැස්වීමේදී ඍජුව එරෙහි වෙච්චි බවක් අපි දැක්කා. ලොකු සඳහන් කරලා තිබුණේ මේ වගේ කැබිනට් පත්‍රිකා හින්දා අනෙක් ක්ෂේත්‍රවල ගැටළු මතු වෙන්න පුළුවන්. අනෙක් අයත් වර්ජනය කළොත් එතකොට ඒගොල්ලන්ටත් ඒ දේවල් දෙන්න සිද්ධ වෙයි. වර්ජනය කළපු පමණින් සියලු ඉල්ලීම් ලබා දෙන්න කියොත් අනෙක් අයත් එහෙම ඉස්සුව අවස්ථාවක දෙන්න වෙනවා කියලා මුදල් ඇමතිතුමා සඳහන් කරලා තිබුණා. ඒ අතර ටිකක් බරපතල වචන කිහිපයකුත් ඔහු අතින් කියවිලා තිබෙනවා. මෙවැනි කොන්ද පර නැති ආණ්ඩුවක් මීට කලින් Taman දැක්කේ නෑ. අපි මීට කලිනුත් කැබිනට් අමාත්‍යවරු විදිහට කැබිනට් මණ්ඩලවල ඉඳලා තියෙනවා. කැබිනට් මණ්ඩල නියෝජනය කරලා තියෙනවා. නමුත් මෙවැනි කැබිනට් මණ්ඩලයක් Taman දැකලා නැහැ කියලා තමයි මුදල් ඇමතිවරයා සලහන් කරලා තින්නේ. කොමුණත් විශේෂ ව්‍යාපෘති ඇමතිවරයා අරගෙන ආපු කැබිනට් පත්‍රිකාවට රාජ්‍ය සේනාරත්න සෞඛ්‍ය ඇමති බල මෙදිහත් කරලා තියෙනවා. අමරකම ඇමතිතුමාගේ අදහසට සමගාමී අදහසක් එක තමයි ඔහු කතා කරලා තිබුණේ. කොමුණත් අන්තිමට කැබිනට් පත්‍රිකාව වැඩි ඡන්දයෙන් සම්මත වෙලා තියෙනවා. මුදල් ඇමතිතුමා එරෙහි වුණාට දුම්රිය වෘත්තීය සමිතිවල ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් විදිහට කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබිලා තියෙනවා.
ඔව්, තවත් වර්ජනයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම සිංගප්පූරු ගිවිසුමට එරෙහිව වෛද්‍යවරුන්ගේ වර්ජනය සම්බන්ධවත් අපි මෙතනදී කතා බහට ලක් කළ යුතුයි. විශේෂයෙන්ම එහිදී අපි දැක්කා දේශපාලනිකවත් යම් යම් මතිමතාන්තර ගොඩනැගීමෙන් පවතින අත්නෝමතික වත්සන් කරන ලද මේ සිංගප්පූරු ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක වීමට ඉඩ සලසනවාද, එය වළංගුද කියන කාරණාවත් සම්බන්ධයෙන් අපි කැමති මේ සිංගප්පූරු ගිවිසුමට විරුද්ධව ආරම්භ කරපු වෛද්‍ය වර්ජනය සහ එහි තත්ත්වය පිළිබඳවත් කතා බහ කරන්න.
ඔව්, වෛද්‍ය වර්ජනයක් දෙදින වර්ජනයක් විදිහට අවසන් වුණා. සිංගප්පූරු වෙළඳ කිවිසුම අහෝසි කරන්න කියන ප්‍රධාන ඉල්ලීම තමයි තිබුණේ. ඒ අතර තව ඉල්ලීම් කිහිපයක් තිබුණා. වෛද්‍යවරුන්ගේ බාධා කිරීමේ රැඳී සිටීමේ සහ පැමිණීමේදීම නායාවක් කාලීන නොකරන එක, වෛද්‍යවරුන්ගේ ශ්‍රේණිවල උසස් වීම පිළිබඳව ඔවුන්ට තිබෙන ගැටලුවක්, ඒත් එක්කම වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීමේදී නොසලකා හැරීම් සිද්ධ වෙනවා කියලා ඒ පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා. මෙවැනි කාරණා කීපයක් පදනම් කරගෙන තමයි වර්ජනය සිද්ධ කළේ. සිංගප්පූරු ගිවිසුම තමයි ප්‍රධාන කාරණාව. කොමුණත් මෙවර මේ වර්ජනයට විශේෂඥ වෛද්‍යවරුන් තමන්ගේ පෞද්ගලික චැනලින් සේවාවලින් ඉවත් වෙලා වර්ජනයට දායකත්වය ලබා දෙනවා. අපි දැක්කා මීට කලින් පෞද්ගලික චැනලින් සේවාවලින් ඉවත් වුණේ නැහැ විශේෂඥ වෛද්‍යවරුන්. නමුත් මේ අවස්ථාවේ ඒ ඉවත් වීමත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නවීන්ද සොයිසා වෛද්‍යතුමා මාධ්‍ය හමුවකදී ඍජුව චෝදනා එල්ල කරනවා මලික් සමරවික්‍රම ඇමතිතුමාට. ඔහු කියන විදිහට ඇතැම් ක්ෂේත්‍ර සිංගප්පූරුවට නිරාවරණය වීමක් සිද්ධ වෙලා නැහැ කියලා සඳහන් කළාට, පසුගිය දිනයක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය රොහාන් සමරජිව මහත්මයාට අදක්කුමින් ඔහු කියනවා කාරණා දෙකක් පිළිබඳ විවෘත වීමක් ගැන කතා කරා රොහාන් සමරජිව මහාචාර්යතුමා. එහෙමනම් මලික් සමරවික්‍රමතුමා එහෙම විවෘත නොවුණු දිවිසුමක් කියලා කියන්නේ කොහොමද කියන තර්කය ඉදිරිපත් කළා. මේ මත පදනම් වෙලා අපි දැක්කා නවීන්ද සොයිසා වෛද්‍යවරයා සඳහන් කරනවා මලික් සමරවික්‍රමතුමා තමන්ගේ තනතුරෙන් ඉවත් විය යුතුයි. ඇතැම් කාරණා සංගවල තමයි ඔහු මේ කටයුතු සිද්ධ කරන්නේ. හින්දා ඔහු ඉවත් විය යුතුයි කියන ඍජු චෝදනාව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට නවීන්ද සොයිසා වෛද්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ සඳහන් කරනවා. මේක අත්තරෝපතිකව කරපු වැඩක් කියන අර්ථයක් ඉදිරිපත් කරමි.
ඇතරතුරේදී මනෝජ් අපිට වාර්තා වෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා හදිසි ඉල්ලාස් වෙන්න තීරණය කළායි කියලා. මේ තීරණේ පසුපස තියෙන කාරණා මොනවද?
ඔහු පත්වන විටම ඔහුට චෝදනාවක් එල්ල වුණා. කාලෝ පොන්සේකා හිටපු වෛද්‍ය සභාවේ සභාපතිවරයා තරම් ඍජු ප්‍රතිපත්තියක සයිටම් සම්බන්ධ ප්‍රශ්නේදී නොයි ඉන්න එකක් නැහැ කියන කාරණය. ඒ අනුව ඔහු ටිකක් සයිටම් කණ්ඩායමේ පැත්තට ටිකක් නැඹුරුවක් දක්වන කෙනෙක්, සමහර ආණ්ඩුවේ ස්ථාවරයට නැඹුරුවක් දක්වන කෙනෙක් විදිහට තමයි හඳුන්වලා තිබුණේ. කොමුණත් ඔහු ඉල්ලාස් වෙන්න තීරණය කරලා තියෙනවා. ඔහු කියන්නේ මේ පනත ඇතුලේ රෝගීන්ගේ සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෛද්‍යවරුන්ට තමයි සාධාරණ ඉෂ්ට කරන්නේ අලුත් පනතින්. මේ පනත අවුරුදු 80ක් විතර පැරණි පනතක්. ඒ හින්දා ඒකත් එක්ක වැඩ කරලා තීරුමක් නැහැ. අනිත් එක වෛද්‍ය සභාවේ ඉන්න 25 දෙනාගෙන් 16 දෙනෙක් වෛද්‍යවරුන් තමයි වැඩ කරන්නේ. ඒ අනුව 3/2ක් පමණ ප්‍රමාණයක් වෛද්‍යවරුන් තමයි ඉන්නේ. ඒ හින්දා ඒක මතත් අවශ්‍ය තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න අපහසුයි කියලා සඳහන් කළා. ඉතින් ඒකත් ප්‍රකාශ කරමින් ඔහුගේ ඉල්ලාස්වීම ඔහු පසුගිය සතියේ ප්‍රසිද්ධියට පත් කරා. ඔහු බලාපොරොත්තු වන ඉලක්කයට ඌට යන්න නොහැකි වෙන්නේ නැති ඒ පදනම් කරගෙන පනතේ තියෙන දුෂ්කරතා අවුල් පිළිබඳව මතක් කරමින් තමයි ඔහු සභාපතිතුමාගෙන් ඉවත් වුණේ.
පසුගිය සතියේ බ්‍රහස්පතින්දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජන බල සේනා විරෝධතා රැලියක් පැවැත්වුවා පවතින ආණ්ඩුවට විරුද්ධව. අපි දැක්කා පසුගිය කාලවකවානුව පුලාම මේ ඒකාබද්ධ විපක්ෂය විසින් ක්‍රියාත්මක කරන ලද මේ වගේ ජන රැලි, ආණ්ඩුවට විරෝධතාව පළ කිරීමේ ජන රැලි සඳහා විශාල සහභාගීත්වයක් තියෙනවා. මෙවර ජන සහභාගීත්වය පිළිබඳව ටිකක් ආందోళනාත්මක කතාවකුත් ඇහෙනවා අපිට ලංකාවේ. අපි කැමති මහින්ද ප්‍රමුඛ මේ ජන බල සේනා රැලියේ තත්වය සහ එයට තිබුණු ජනතා සහභාගීත්වය පිළිබඳවත් තොරතුරු දැනගන්න මීළඟට.
ඔව්, පසුගිය බ්‍රහස්පතින්ද දවසේ හවස 3ට ලිප්ටන් වටරවුමෙන් පටන් අරගෙන විහාර මහදේවි එලිමාන් රංගපීඨය දක්වා ඇවිල්ලා පෙළපාලේ ඇවිල්ලා ඊට පස්සේ ඔවුන් රැලිය පවත්වන්න තීරණය කළා. තේමාව බවට පත් වුණේ රට බනසන, රට පාවා දෙන වැඩ බැරි පරගැති ආණ්ඩුව පළවා හරිමු කියන සටන් පාටි තමයි ඔවුන් තේමාව බවට පත් කරගත්තේ. විශාල ජනකායක් සම්මෙමින් සිටියා. අපි දැක්කා දැඩි රටවාහන සදපත් තිබුණා. විහාර මහදේවි ඉලිමාන් රංගපීඨයට පැමිණෙන ප්‍රදේශයේ යම් භාරක අවශ්‍යතාවක් තිබුණා. නමුත් වෙනදා තරම් ජනගහක් ඒකාබද්ධ විපක්ෂයේ පොදු කරම පොදු ජන පෙරමුණේ කටයුත්තක් වෙනුවෙන් ගැලුවද කියන කුකුස මතු කරා ආණ්ඩු පක්ෂයාට. ඔවුන් කිව්වේ මේක යම් ආකාරයකින් සාර්ථක නොවෙන්න ඇසිල් රාජපක්ෂයට ප්‍රමුඛවත් හේතුවක් වෙන්නේ කියෝ විතර කැමැත්තක් දක්වපු තැන වැනි අදහසක් තමයි ඔවුන් මතු කරේ. කොමුණත් එදා දවසේ පැවැත්වුණා ජන බල සේනා විරෝධතාව. 16 කණ්ඩායම නියෝජනය කරන පිරිසකුත් ඇවිල්ලා හිටියා. විශේෂයෙන් සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, අනුර ආපා වැනි මන්ත්‍රීවරුන්ුත් මේ 16 දෙනා කණ්ඩායම නියෝජනය කරමින් සටන් පාඨ කියමින් මේ පෙළපාලියට එක්කාසු වෙනවා අපි දැක්කා. ඉතින් වාස්තේවර නානායක්කාර මන්ත්‍රීතුමා අදාස්පත්ති ඔව් කිව්වේ අපිට පෞද්ගලික කාර්ය සිද්ධ වුණු අඩුපාඩු තියෙනවා, අපි ඒවා හදාගන්න ඕන. විශේෂයෙන් උතුරේ නැගෙනහිර කඳුරට ඇතැම් ප්‍රදේශවල අපිට බලය ලැබුණේ නැහැ. ඒ හින්දා උතුරු නැගෙනහිර වැඩ කරන ජනතාව අපිත් එක්ක නැහැ. අපි DDA ගැන අවධානය යොමු කරන්න ඕන කියලා කිව්වා. විශේෂයෙන් මහින්ද හදනවා රනිල් විකුණනවා ප්‍රතිපත්තියක තමයි මේ ගමන යන්නේ කියන දේ විමල වීරවර්ෂ මන්ත්‍රීතුමා මතු කළා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බ්‍රෝකර් කෙනෙක් ඉද තියෙන ප්‍රශ්නාර්ථයකට ඉදිරි කරලා මොකද හදනේ විකුණන තත්වයක් මතු කරේ. මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමා හවස 5ට විතර තමයි මේ රැස්වීමට සහභාගී වුනේ. ඒදි ජනතා ප්‍රතිචාරය ඔහුට ලැබෙනවා අපි දැක්කා. ඔහුගේ කතා වේදියෝ ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තරයට අවධානය යොමු කරා. මේ ආණ්ඩුව බොහෝ සම්පත් තමන්ගේ රජයේ කාලේ හදපු දේවල් විකුණනවා, විකුණන දේවල් ගන්න එපා, අපේ ආණ්ඩුවක් ආවට පස්සේ ඒවා නැවත අපි ලබා ගන්න කටයුතු කරනවා කියන දේ ජාත්‍යන්තරයට මතක් කරා. ආණ්ඩුව විකුණන්නාවට විකුණන දේවල් ගන්න එපා කියලා.
මේ රටේ ජනතාවගේ දරුවන්ට තව අවුරුදු ගණනාවක් තිස්සේ ඉපදෙන්න ඉන්න දරුවන්ට තියෙන භූමිය පිටරටයන්ට විකුණලා දාන්න අද සූදානම් වෙලා. විකුණලා මම කරුණාකරලා ජාත්‍යන්තරයෙන් ඉල්ලනවා, මේ ලංකාවේ විකුණන මේ ආණ්ඩුව විකුණන කිසිම දෙයක් ඔබ ගන්න එපා. මොකද අපි ආවම ආපහු මේවා පිළිබඳ නැවත සැලකිලිමත් වෙනවයි කියන එක ජාතියේ නාමයෙන් මම කියනවා.
ඔව්, ඔබ සඳහන් කරපු ආකාරයට මනෝජ්ජ මේ රැස්වීමට සම්බන්ධ වෙලා හිටිය වාසුදේව නානාකාර මන්ත්‍රීවරයාත් විශේෂයෙන් සඳහන් කිරීමක් කළා. සුළු ජාතීන්ගේ ඡන්ද ඉදිරියට අවශ්‍යයි කියලා මේ ගමන යනට
පළාත් සභා ඡන්දේ ප්‍රතිඵල එනකොට ආණ්ඩුවේ ඊළඟ පළුවත් කැඩිලා වෙන් වෙනවා. හැබැයි මතක තියාගන්න අපට ඕමනයි දීප ව්‍යාප්ත බලය. පෙබරවාරි දාවෙන්ද අපි ජයග්‍රහණය ලැබුවේ නැහැ. නැගෙනහිර පළාතේ යම් ප්‍රදේශවල, උතුරු පළාතේ යම් ප්‍රදේශවල, සමහරට කඳුරටත් යම් ප්‍රමාණයකට යම් තැන්වල. ඒ නිසා සියලු උතුරු නැගෙනහිර පළාත්වල වැඩ කරන ගොවි ජනතාව අපිත් එකතු කර ගැනීමට පාලම් බැඳගෙන අපි ඉදිරියට ගියොත් ජනතා ජයග්‍රහණය අපට ලබා ගන්නට පුළුවන් වෙනවා.
හොඳයි දැන් මෙහිදී මේ රැස්වීමෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අඛිල විරාජ් කාර්යවසම් යම් කිසි වූ හෙළිදරව් කිරීමක් කළා. වෙන්දරණං මෙවැනි වූ රැලි තාමත්ම සාර්ථකයි ඒකබද විපක්ෂය විසින් සිදු කරන. නමුත් මෙවර අසාර්ථකත්වයට හේතුව බැසිල් රාජපක්ෂ කියලා.
ඉස්සර බුදුජාන පෙරමුණේ රැස්වීම වලට විශාල සෙනඟක් ගේනවා තමයි සංවිධානය කරලා තිබුණේ. අපි දැක්කා ඊයේ පෙරද කරපු විනෝදතා ව්‍යාපාරය ඉතාම සීමිත ජනතාවක් තමයි සහභාගී වුණේ. මම දන්න විදිහට බැසිල් රාජපක්ෂ මහතා මනුවෙන් යවලා තිබ්බා ගේන්න එපා කියලා සෙනඟ. විමල් වීරවංශ මහත්තයාගේ තවත් දේශපාලඥයෙක්ගේ සෙනඟ තමයි වැඩිපුර ආවේ. ඒ වගේම නාමල් රාජපක්ෂ වැටෙන් පැනලා ගියා අපි දැක්කා. ඒ නිසා මට පේනවා එක්සත් ජාතික පක්ෂය අපි කල්පනාකරණය කරගෙන නැවත සංවිධානය කරලා අපි ඊළඟින ඕනම් මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ගමන් කරන්න තීරණය කරලා තියෙනවා.
විපක්ෂ නායක තනතුර සම්බන්ධවත් විශේෂිත කතාබහක් අපිට ඇහෙනවා ශ්‍රී ලංකාවෙන්. මේ වෙනකොට ප්‍රබලවම විශාල කණ්ඩායමක් විපක්ෂ ලෙසින් එකතු වෙලා සිටින්නේ පොදුජන පෙරමුණ වටා. සිත්‍ර මෙතන මේකාබද්ධ විපක්ෂ කණ්ඩායම. ඒ නිසා එයින් යම් කිසිව කෙනෙකුට මේ තනතුර ලැබිය යුතුයි කියන කතාවත් අපිට අහන්නට ලැබෙන. ඒ අතරතුරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කිරීම නියම් පුද්ගලයන් පිළිබඳවත් අපිට ඇහෙනවා ශ්‍රී ලංකාවෙන්. අපි කැමති මේ සම්බන්ධයෙන් වන අලුත්ම තොරතුරු දැනගන්න ඔබෙන් මීළඟට.
ඔව්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙක් අත්සන් කරලා පහුගිය 30 වෙනිදා කතානායකවරයාට ලියුමක් බාර දුන්නා පාර්ලිමේන්තුවේදී. මන්ත්‍රීවරුන් 70 දෙනෙක්ම තමන්ගේ කණ්ඩායමට අයිති, ඒ හින්දා විපක්ෂ නායක ධුරය තමන්ගේ කණ්ඩායමට හිමි වී සිටින කියන කාරණය තමයි අදාළ ලිපියේ සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව කතානායකවරයා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවක් එකතු වෙලා ඉන්න ප්‍රධාන පාර්ශ්ව කරුවෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේ කම්බරයන්ගෙන් විමසීමක් කළා. ඔහුගේ මතය මොකක්ද කියලා, ඔහුගේ මතය අනුව තීරණයක් ගන්න පුළුවන් තියෙන වාතාවරණය ඇතුළේ තමයි ඒ ලිපිය එවලා තිබුණේ. මහින්ද අමරවීර ඇමතිතුමා ඊට පිළිතුරු දුන්නා. පොළඹින් බැහැරව පහුගිය සතියේ ඒ හින්දා පොළඹ ඇවිල්ලා ඒ පිළිබඳව සාකච්ඡා කරනවා කියලා ඊ දවසේ කියලා තිබුණා. අද දවසේ ඒ පිළිබඳව සාකච්ඡා කරන්න නියමිතයි කියලා බොහෝ දුරට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට විපක්ෂ නායක ධුරය ලබා දෙන්න ඒ සඳහා ඔහු සුදුසුයි කියන කාරණය තමයි ඒකවද විපක්ෂය පැත්තෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි දැක්ක පහුගිය ඡන්දයේ ඉඳලම ආණ්ඩුව නියෝජනය කරන මැතිවරුන් පවා ඇතැම් අවස්ථාවල පාටලි චම්පික ඇමතිතුමා, තවස්ථාපක මනෝ ගණේෂන් ඇමතිතුමා එවැනි අය පවා කිව්වේ මේ විපක්ෂ නායක ධුරය දැන් අදාළ කණ්ඩායමට ලබා දුන්න නම් හොඳයි කියන කාරණය.
දැන් මේ දවස් වල දිගටම අහන විපක්ෂ නායකකම සම්බන්ධව මොකද්ද ගන්නෙ? මට කතානායකතුමා ලියුමක් එවලා. මම අපේ පක්ෂ නායකින් එක්ක සාකච්ඡා කරනවා, අපේ පක්ෂේ ප්‍රධානින් එක්ක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානින් එක්ක, නායකින් එක්ක අපි සාකච්ඡා කළා. සවුඳ උදේ වෙනකොට අවසාන තීන්දුව අරගෙන අපි කතානායකතුමාට දැනුවත් කරනවා කවුද විපක්ෂ නායක විදියට පත් වෙන්න ඕනද, ඉන්න කෙනා ඉන්නේ නැද්ද කියන එක පිළිබඳ. මාධ්‍යවල නම් පේනවා දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මහජන එක්සත් පෙරමුණේ නායකයා විදියට එතුම පත් කරන්න කියලා එක කණ්ඩායමක් යෝජනා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒක හිමි යුතුයි කියලා වෙල්ගම ඇමතිතුමාට ඒක ලබා දිය යුතු බව තව කණ්ඩායමක් යෝජනා කරන බවත්, ආදේශ සභා ප්‍රධානීන් සහ මන්ත්‍රීවරු සියලු දෙනා වෙල්ගම ඇමතිතුමාට කැමතියි කියලා යෝජනා සම්මත කරගත්තු බවත් අපිට වාර්තා වෙනවා. වගේම මටත් කතා කළා සමහර අය, කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේක එන්න ඕන කියලා. මම කිව්වා මේක කාට දෙන්න ඕන කියලා අපි තීන්දුව කරන්න යෝජනාව ආවට පස්සේ.
ඔය එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර ඔහු සඳහන් කරපු ආකාරයට අද තමයි කවුද මේ විපක්ෂ නායක කියන තීන්දුව හරියටම ප්‍රකාශ වීමට නියමිත වෙලා තියෙන්නේ. ඔව්, ඒ අතරතුරේදී අපිට අහන්නට ලැබෙන මේ 16 කණ්ඩායමේ යම් කිසි වූ තවත් යෝජනාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන වසරේදී අගමැති බවට පත් කිරීමේ යම් කිසි වූ උත්සාහයක් පිළිබඳව මොකක්ද ඒ කතාව මනෝජ්?
16 කණ්ඩායමේ බහුතරයකගේ මතය තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා බවට පත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තියෙන බෙදීම ඉවර කරලා තනි කණ්ඩායමක් ඉදිරියට යන්න අවශ්‍යයි කියන කාරණය. දැන් ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂය අසුන් ගත්තා. ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමාම නිතර කියන්නේ අපි කොහොම හරි කායික වලින් මහින්ද රාජපක්ෂ මැතිතුමාව අග්‍රාමාත්‍යවරයා බවට පත් කරනවා කියලා. ඉතින් පහුගිය සතියේ තිබුණු මේ 16 දෙනාගේ කණ්ඩායමේ මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුන් ඍජුව කිව්වේ, ප්‍රසිද්ධිය කිව්වේ ලබන සිංහල අලුත් අවුරුද්ද වෙනකොටවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාම අග්‍රාමාත්‍යවරයා බවට පත් කරන එක තමයි ඔවුන්ගේ සූදානම, ඔවුන්ගේ අපේක්ෂාව කියන කාරණය.
ප පළාත් සභා ඡන්දය පිළිබඳවත් විශාල කතාබහක් තියෙනවා. අපි පසුගිය සතියේදීත් මේ සම්බන්ධව එවෙනකොට තියෙන කාරණා පිළිබඳව කතාබහ කළා. දැන් තවත් මේ කතාව උණුසුම් වෙමින් පවතිනවා. මේ පළාත් සභා ඡන්දය කොයි කාලේ පවත්වන්නට සිද්ධ වේවිද කියන කාරණාව තමයි මේ වෙනකොට වැඩිපුරම කතාබහට ලක් වෙමින් තියෙන්නේ. ඇත්තටම මේ සම්බන්ධව මොකද්ද ප්‍රධාන දේශපාලන පක්ෂ දරනා වූ මත මේ වෙනකොට?
විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අර බහුතර දේශපාලන පක්ෂ දරණ මතය තමයි ඔවුන්ට පරණ ක්‍රමයට කන්දට යන්න අවශ්‍යයි කියන එක. මේ ආණ්ඩුවේ ප්‍රධාන කාරණා කිහිපයක් තිබුණා. එකක් සියලු පළාත් සභා එකවර තියෙනවා කියන යෝජනාව, අනෙක්ට තමයි මෙතුවරණ ක්‍රමය වෙනස් කරනවා කියන යෝජනාව. ඉතින් ඔබට මතකයි පාර්ලිමේන්තුවේදී පළාත් සභා පනත් සංශෝධන පිටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක පනතක් විදිහට සම්මත කරගත්තා. ඉන් අනතුරුව විෂයභාර අමාත්‍යවරයා ඉතාමත් කෙටි කාලයක් තුළ සීමාන්තරණ කටයුතු ඉවත් කරලා ඡන්දට යන්න පුළුවන් කියලා සඳහන් කරා. කොමුණත් දිනෙන් දින තීරණයක් ගන්න බලාපොරොත්තු වෙන තමයි පක්ෂනායකින් රැස් වෙන්නේ. මීට කලින් පාර හමුවක් ගිය සතිය හමුවක් සිද්ධ වුණේ යනු, නමුත් අවසන් තීරණයකට අවසන් එක කාලයකට ආගෙනේ විශේෂයෙන් ජනතා මුක්ති කරමුණත් කඩක් දෙක පක්ෂයක් සහභාගී වෙලා හිටියෙත් නැහැ. මේ පිළිබඳව මාධ්‍ය අදහස් දක්වමින් දිනය පිළිබඳව කවද අවසන් තීන්දුවක් ගන්න කියන කාරණය පිළිබඳව විමසද්දී එක්සත් ජාතික පක්ෂයේ මහලේ කමකිලි රාජකාරී සම්මන්ත්‍රණයක් ලැබෙන බ්‍රහස්පතින්දා වෙනකොට මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අවසන් නිගමනයක් ගන්න පුළුවන්කම ලැබෙවි කියලා.
පළාත් සභා මැතිවරණ ස්ථිර වශයෙන් ඉතාම ඉක්මනින් තියෙන අපිට කල්යන්න උමනාවක් නැහැ. ගොඩක් වෙලාවට දෙසැම්බර් මාසයේ අග හෝ ජනවාරි මාසයේ මුල් සතිය තුළ පැවැත්වීමට තමයි එදා පක්ෂ නායකයන්ගේ රැස්වීමේ තීරණයක් ලැබුවේ. මොන මැතිවරණ ක්‍රමයේද පවත්වන්නේ කියන එක පිළිබඳව මේ බ්‍රහස්පතින්දා තීරණය කරලා අවසන් කරන්න එදා තීරණය වුණා.
දැන් පසුගිය කාලවකවානුව පුරාම විශේෂයෙන්ම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඔය ප්‍රසිද්ධ මහදන වේදිකාවලදී සඳහන් කරපු ප්‍රමුඛ කාරණාවක් තමයි මේ වත්මන් ආණ්ඩුව කරන සංවර්ධන ව්‍යාපෘති පෙනෙන්නේ නැහැ, මාධ්‍යයෙන් ඒ ගැන කියන්නේ නැහැ කියලා. හැබැයි අපි දැක්ක මේ ගෙවිලා යන සතිය පුරාම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා කෝටි 6000ක වියදමින් සම්පූර්ණ වුණු ව්‍යාපෘති 180ක් විවෘත කරමින් යනවා. මොනවද මේ කෝටි 6000කින් විවෘත කරගෙන යන ව්‍යාපෘති 180? ඒ පිළිබඳවත් මම තොරතුරු දැනගන්න කැමතියි.
ඇත්තට මේක විශේෂ අවස්ථාවක්. සාමාන්‍යයෙන් ව්‍යාපෘතියක් කරලා ඉවරට පස්සේ ඒක ඉතිහාසයෙන් ජනසතු කරනවා, ජනතාවට ඒක ප්‍රයෝජන ලබා ගන්න ඉඩ දෙනවා තමයි අපි දකින්නේ. නමුත් මෙවර ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා ඔහු විසින් සිද්ධ කරපු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රිවිධ පොළොන්නරුව වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති 180ක්, ඔබ කිව්වා වගේ කෝටි 6000ක් වියදම් කරලා කරපු ව්‍යාපෘති 180ක් දවසකට 60 බැගින් දවස් 3ක් ඇතුළත විවෘත කරන්න. ඉතින් මේ අතර ජනතාවට පොදුවේ බලපාන තැන් තමයි තියෙන්නේ. අසම් වෙලාවට පාසල්, ඒත් එක්කම දෙලෙන සංකීර්ණ නැවතුම්පල, රෝහල්, මේ වගේ ප්‍රදේශ සහ මහවැලියට අයත් ඇතැම් ස්ථාන කිහිපයක් පිළිබඳව සංවර්ධන කටයුතු සිදු කරලා තියෙනවා. එවැනි එදිනෙදා පොදු ජනතාවට බලපාන කාරණා ඔස්සේ කරපු සංවර්ධන ව්‍යාපෘති 180ක් තමයි ජනගත කිරීම සිද්ධ වුණේ පසුගිය සතියේ දින තුනක් තුළ.
හොඳයි මනෝජ්, එහෙමනම් සූතිවන්ත වෙනවා මෙවරත් මේ ගෙවිලා ගිය සතියේ අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවුණු දේශපාලනික වාතාවරණය පිළිබඳ විග්‍රහයට එකතු වීම පිළිබඳව. එහෙමනම් අපි ලබන සතියේ සඳුදා නැවත වතාවක් හමු වෙමු. ආයුබෝවන්.
SBS සිංහල වෙබ් අඩවිය කාලීන තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese web adaveta.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.